ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ඔස්ට්‍රලියාවේ රැකියාව වෙළඳපොළ පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම බොහෝ වෙලාවට සමාගම් ආයතන ව්‍යාපාර චෝදනා කරනවා තමන්ගේ රැකියා පුරප්පාඩු පුරවා ගන්නට පුහුණු ශ්‍රමිකයින් නැහැ කියලා. එතනදී විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. තවමත් එහෙමමයි. එහිදී මේ නර්සිං නැත්තං මේ හෙද වෘතිය සම්බන්ධයෙන් ඉතාමත්ම ලොකු අවධානයක් යොමු වෙලා තිබෙනවා. අදටත් හැම ප්‍රාන්තයකම පාහේ සෑහෙන පුරප්පාඩු තොගයක් තියෙනවා මේ හෙද වෘතිය සම්බන්ධයෙන්. ඉතින් අපි හිතුව අද දවසේදී ඔස්ට්‍රේලියාවේ මේ හෙද වෘතිය සම්බන්ධයෙන් කතා බහ කරන්න, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ඉහළ ඉල්ලුමක් තියෙන හෙද වෘතිය, හෙද ක්ෂේත්‍රයේ රැකියා වර්ග මොනවද සහ ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා සිඩ්නි නුවර රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් ලියාපදිංචි හෙද නිලධාරිවරයෙක් විදිහට කටයුතු කරන අනුෂ්ක තිලකරත්න මහතාව. අනුෂ්ක, අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
අයිබෝන් මදුර.
අනුෂ්ක, අපි මුලින්ම කතා කරමු දැන් ඔස්ට්‍රේලියාවේ මේ හෙද ක්ෂේත්‍රයේ වෘත්තීන් වශයෙන් ගත්තොත් එහෙම මේ ක්‍රියා කරන රැකියා වර්ග මොනවද?
මූලික වශයෙන්ම මේ රැකියාවන් වර්ග කරන්නේ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් මත. අපි කියන්නේ දැන් නර්සිං වලටම අදාළව කතා කරොත් දැන් මූලිකම මට්ටමින් ගන්න පුළුවන් ඇසිස්ටන්ට් ඉන් නර්සිං AIN කියලා සාමාන්‍යයෙන් කියන මට්ටම. ඒක සාමාන්‍ය අතනම සර්ටිෆිකේට් ලෙවල් එකේ අධ්‍යාපනයක් තියෙන එක තමයි ඒ අවස්ථාව තියෙන්නේ. ඊළඟට එනවා එන්රෝල්ඩ් නර්සස්ලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඩිප්ලෝමා එකක් කරපු අය. ඊටත් ඉහළ මට්ටමක ඉන්නේ අපි කියන්නේ රෙජිස්ටර්ඩ් නර්ස්. ඒ කියන්නේ නැත්තම් ඩිග්‍රි එකක් සමග ක්ෂේත්‍රයට එකතු වෙන අය. තව ඒ අයගෙනුත් ඊළඟට රෙජිස්ටර්ඩ් නර්ස්ලාගේ වෘත්තීය සුදුසුකම් මත සහ අර අපි කියන්නේ ඉයර්ස් ඔෆ් එක්ස්පීරියන්ස් වැඩි වෙනකොට ඒ අය ට යන්න පුළුවන් ක්ලිනිකල් නර්ස් කියන සෙක්ෂන් වලට ගියාම තව මේ ක්ෂේත්‍රයෙන් තව ඉහළට යන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ස්තරයන් ටික තමයි මූලිකම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ හැම ප්‍රාන්තයකම වගේ.
හොඳයි අනුෂ්ක, දැන් ඊළඟට මේ බහුලවම කියවෙන වර්ග දෙකක් නැත්තම් ක්ෂේත්‍ර දෙකක් තමයි මේ හෙද වෘත්තියේ ඔස්ට්‍රේලියාවේ මේ RN සහ EA නැත්තම් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා රෙජිස්ටර්ඩ් නර්ස් සහ එන්රෝල් නර්ස් කියලා. මේ රෙජිස්ටර්ඩ් නර්ස් සහ එන්රෝල් නර්ස් අතර වෙනස මොකක්ද?
ඔව් මදුර, මුලින්ම දැන් මම කිව්වා වගේ මූලිකම වෙනස තියෙන්නේ ඒ ලබන අධ්‍යාපන මට්ටම් දෙක. සාමාන්‍ය රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්නේ වසර 3ක ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක්, කියන්නේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරපු අය. එන්රෝල් නර්ස් කියලා සාමාන්‍යයෙන් කියන්නේ ඩිප්ලෝමා එක තමයි එයාගේ අධ්‍යාපන සුදුසුකම වෙන්නේ. ඒ අධ්‍යාපනික වශයෙන් තියෙන වෙනස. හැබැයි දැන් මේ අය ක්ෂේත්‍රයේ වැඩ කරනකොට තියෙන අර අපි කියන්නේ ස්කෝප් ඔෆ් ප්‍රැක්ටිස් කියලා. ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කරන්න පුළුවන් දේවල් ඒ අය සාපේක්ෂව බැලුවොත් එන්රෝල් නර්ස් කෙනෙකුට වඩා ගොඩක් වැඩි. අනිත් එක අර අපි කියනවා දැන් වැඩ කරනකොට වුණත් සාමාන්‍යයෙන් පිළිගත් නීතිය සහ සම්ප්‍රදාය තමයි එන්රෝල් නර්ස් කෙනෙක් හැමතිස්සෙම වැඩ කරන්න ඕනේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුගේ අධීක්ෂණය නැත්නම් අපි කියන්නේ සුපර්විෂන් එක යටතේ. ඒක තමයි සාමාන්‍ය පිළිගැනීම. මූලිකම වශයෙන් ඔය ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් සහ එන්රෝල් නර්ස් කෙනෙක් වෙනස් වෙන්නේ ඔන්න ඔය ආකාරයට. තව විවිධ දැන් විවිධ රෝහල් වල ඒ වගේම අපි කියන්නේ ලෝකල් හෙල්ත් ඩිස්ත්‍රික් කියලා කියනවා. මේ වෙන වෙනම ගත්තම සමහර වෙලාවට ඒගොල්ලොන්ට අර තියෙනවා නිකන් ඒ ප්‍රාදේශීය වශයෙන් බලපාන නීති. සමහර රෝහල් වල තියෙනවා දැන් එන්රෝල් නර්ස්ලට යම් කිසි ආකාරයක ඒ කියන්නේ ක්ලිනිකල් දේවල් සමහර දේවල් කරන්න පුළුවන්. තව රෝහලක ඒවා ඒ අයට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට විතරයි. ඒ වගේ පණව ගන්න නීතිත් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට රෝහලෙන් රෝහලට වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ හෙල් ඩිස්ත්‍රික්කෙන් ඩිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රාන්තයට උනත් වෙනස් වෙනවා. ඒ වගේ සියුම් වෙනස්කම් තියෙනවා. නමුත් මූලිකම වෙනස තමයි උපාධි පාඨමාලාව සහ ඩිප්ලෝමා පාඨමාලාව.
හොඳ අනුෂ්ක, දැන් අපේ සාකච්ඡාවේ මූලිකම කාරණාවට අපි ආවොත් එහෙම දැන් ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ වඩාත් ඉහළම ඉල්ලුමක් තිබෙන රැකියා වර්ග මොනවාද?
මෙහෙමයි, දැන් රැකියා අපි කියන්නේ මේක ඩිමාන්ඩ් එක බැලුවම ගොඩක්ම ඇත්තටම රෙජිස්ටර්ඩ් නර්ස් ලට තමයි ගොඩක්ම ඉල්ලුම තියෙන්නේ. හේතුව අර ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් ඒරියා එක ගොඩක් වැඩි. ඒගොල්ලන්ට අපි කියන්නේ ස්කෝප් ඔෆ් ප්‍රැක්ටිස් ඒක ගොඩක් වැඩි රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්ට. අනිත් එක දැන් ඒක එයාට පුළුවන් තව ප්‍රධාන වශයෙන් තව ඒරියාස් ගොඩක වැඩ කරන්න. දැන් අපි රැකියා ඉල්ලුම වශයෙන් බැලුවොත් මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි ඇත්තටම දැන් ඒජ් කෙයා අපි කියන්නේ අර මෙහිතින් අර අපි වැඩිහිටි නිවාස ඒජ් කෙයා හෝම්ස් වලට ගොඩක්ම ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් නර්ස්ලා මදි කියන එක තමයි ගොඩක් ප්‍රාන්තවලින් කියන දේ. ඊළඟට තව ගත්තොත් ක්‍රිටිකල් කෙයා, ඒ කියන්නේ දැන් අපි කියන්නේ ඉන්ටෙන්සිව් දැඩි සත්කාරයකක වලට අවශ්‍ය ඒ නර්ස්ලගේ හිඟයක් තියෙනවා කියන එක ගොඩක් නිව් සවුත් වේල්ස් වලත් දකින්න තියෙන කාරණයක්. ඊට පස්සේ මනෝවෛද්‍යයකක මෙන්ටල් හෙල්ත් පුහුණුව සහිත රෙජිස්ටර්ඩ් නර්ස්ලා, ඒගොල්ලෝ වගේම අර අපි කියන්නේ නියෝනේටල් කියන අලුත උපන් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන නර්ස්ලගේ ගොඩක් ලොකු ඉල්ලුමක් මේ පහුගිය අවුරුද්දේ දෙක ඇතුළත හැදිලා තියෙනවා කියන එක තමයි ගොඩක් තැන්වල දකින්න ලැබෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ SBS සිංහල ගුවන්විදුලියෙන් මේ ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ඉල්ලුමක් තිබෙන රැකියා වර්ග මොනවද සහ හෙද ක්ෂේත්‍රයට පැමිණෙන්නට තිබෙන මාර්ග මොනවද කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ සිඩ්නි නුවර රෙජිස්ට්‍රේඩ් නර්ස් නැත්නම් ලියාපදිංචි හෙද නිලධාරීවරයෙක් ලෙස කටයුතු කරන අනුෂ්ක තිලකරත්න මහතාව. අනුෂ්ක, දැන් මේ ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ගේ සාමාන්‍ය වැටුප් පැකේජ් ගැන කතා කරොත් එහෙම මේ වැටුප් පැකේජ් බෙදිලා තියෙන්නේ මොන ආකාරයෙන්ද?
මෙහෙම, දැන් අර අපි දැන් මූලික වශයෙන් කතා කරපු ස්තර තුනට අදාළව බැලුවොත් සාමාන්‍යයෙන් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්ට දැන් ගොඩක් වෙලාට මතුරු ආදන්නවා. දැන් ඔස්ට්‍රේලියාවේ වැටුප් ගොඩක් වෙලාට කතා කරන්නේ වාර්ෂික ආදායම සමග. එතකොට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට සාමාන්‍යයෙන් මම මේ කතා කරන්නේ සාමාන්‍ය අගයන් වාර්ෂිකව ඩොලර් 80,000ක පමණ ප්‍රමාණයක් වාර්ෂිකව ඒ අය උපයනවා කියලා තමයි තොරතුරු පෙන්වන්නේ. දැන් මේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. ගොඩක් වෙලාට මොකදර දැන් මෙහි ක්‍රියාත්මක වෙනවනේ අර පෙනල්ටි රේට්ස්, ඒ කියන්නේ සෙනසුරාදේරිද දවස්වල, එතකොට රාත්‍රී වැඩමුර වලට, එතකොට රජයේ නිවාඩු දිනවල ඒවට ගෙවන ගණන් වෙනස්. ඒකට අමතර ගාණක් ගෙවනවා. එතකොට මේ මේ ආදායම් මට්ටම් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි දැන් වසරෙන් වසර මේ කියන්නේ පුහුණුව years of experience වැඩිනකොට ඒට සාපේක්ෂව වැටු වැඩි වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් එතකොට ඕක තමයි රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුගේ සාමාන්‍ය ආදායම. දැන් ඔතනත් තියෙනවා, අපි දන්නවා රෙජිස්ටර්ඩ් නර්ස්ලගේ තව විශේෂ ඒකකයක් අපි කියන්නේ අර ඇනස්තටික් නර්සස්ලා. ඒගොල්ලොන්ට සාමාන්‍ය ඒගොල්ලොන්ට තමයි මේ නර්සින් වල ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටු ගෙවන්නේ සාමාන්‍යයෙන්. ඒක ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක පමණ වාර්ෂික ආදායමක් ඒ අයට වෙන් වෙනවා. දැන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයටත් මේ මේ මුදල් ප්‍රමාණ ඒ කියන්නේ මේ වැටුප් ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඒ කියන්නේ හැම ප්‍රාන්තයක එකම වැටුප නෙමේ. දැන් සමහර දවලාවට අපි දන්නවා ක්වීන්ස්ලන්ඩ් වල එහෙම ගෙවන වැටුප් ප්‍රමාණය වැඩි. නොදර්න් ටෙරිටරි වලත් අපි අන්තර්ජාල ඔස්සේ බැලුවොත් පේන්නේ ඒගොල්ලන්ට ගෙවන ප්‍රමාණය වැඩි. ඒ වගේ ප්‍රාන්ත වලත් වෙනස්කම් තියෙනවා. දැන් ඔය මම කතා කරේ දැනට රෙජිස්ටර්ඩ් නර්ස්ලගේ මට්ටම. ඊට පස්සේ අපි ගත්තොත් එන්රෝල් නර්ස්ලා සාමාන්‍යයෙන් ඒ අයට පෙන්වා දෙන්නේ වාර්ෂිකව දල වශයෙන් ඒ අය ඩොලර් 60,000ක පමණ ආදායමක් තමයි පෙන්වන්නේ. නමුත් මේ ප්‍රමාණයත් අර මම කලින් කිව්ව කාරණා මත වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඇසිස්ටන්ට් නර්ස්, ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයේ මූලිකම මට්ටමේ අය වාර්ෂිකව ඩොලර් 50,000ක් වගේම 55,000ක් වගේ අතර ප්‍රමාණයක් තමයි දාල වශයෙන් උපයනවා කියලා පෙන්වන්නේ.
හොඳයි අනුෂ්ක, අපි අවසාන වශයෙන් කතා කරමු ජාත්‍යන්තර සිසුන්ට සහ විශේෂම සංක්‍රමණිකයන්ගේ පැත්තෙන් කතා කරොත්. එහෙම දැන් ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයෙක් වෙන්නට යම් කිසි පුද්ගලයෙකුට අවශ්‍ය නම් ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. නැත්නම් අපි කියනවා කැරියර් චේන්ජ් එකක්, නැත්නම් සංක්‍රමණිකයෙක් විදිහට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා වෙන වෘත්තියක ඉඳලා හෙද වෘත්තියට පිවිසීමට අපේක්ෂා කරනවා නම් මේ හෙද වෘත්තිකයෙකු වීමට අවශ්‍ය මූලික සුසුකම් සහ වෘත්තීය පාඨමාලා මොනවද ඔස්ට්‍රේලියාවේ?
ඔව් මදුර, දැන් මෙහෙමයි, ඇත්තටම මේ සම්පූර්ණ මේ ක්‍රියාවලියම හසුරවන්නේ අපි කියනවා අර ආප්‍රා එක කියලා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් හෙල්ත් ප්‍රැක්ටිෂනර් රෙගුලේෂන් ඒජන්සි. ඒගොල්ලෝ තමයි මූලිකම වශයෙන් මේ සියලුම මේ අයට තියෙන ඕන අධ්‍යාපන සුදුසුකම් මොනවාද ඒ පිළිගැනීම් මට්ටම් සකස් කරන්නේ ඒ ආයතනේ. එතකොට ඒ අය නිර්දේශ කරන ආකාරයට දැන් ඉගෙන රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් නම් ඒ ඔස්ට්‍රේලියාව පිළිගත්ත ඒ ඩිග්‍රී එකක්, කියන්නේ උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කරන්න ඕනේ. ඊට අදාළව සාපේක්ෂ කරන්න ඕනේ අර කියන්නේ ක්ලිනිකල් ප්‍රැක්ටිස් තියෙනකන් නිර්දේශිත පැය ගණනක් තියෙනවා ඒ අය සායනික පුහුණුව ලබන්න ඕනේ, පැය ගාන සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට දැන් මම අර කලිනුත් කිව්වා වගේ එන්රෝල් නර්ස් කෙනෙක් අධ්‍යාපනික වශයෙන් ගත්තම යා ඩිප්ලෝමා සුදුසුකම තියෙන්න ඕනේ ඒ පාඨමාලාව තුළ ආප්‍රායක නිර්දේශ කරන ක්ලිනිකල් අවර්ස් සායනික පුහුණුව ඒ පැය ගාන සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් වෙන්න නම් සර්ටිෆිකට් 3, සර්ටිෆිකට් 4 වගේ මට්ටම්වල ඔය අපි දන්නවා අර TAFE කියලා කියන ආයතන වලින් පවත්වගෙන යන සහතික පත්‍ර. ඒ වගේම තව පෞද්ගලික ආයතන තියෙනවා මේ ඩිප්ලෝමා සහ සහතික පත්‍ර දෙන අය. ඒ අය කවර ආකාරයෙන් වුණත් ඒ සම්පූර්ණ කළ යුතු අධ්‍යාපන සුසුකම් වගේම සම්පූර්ණ කරන්න ඕනේ සායනික පුහුණුව ප්‍රමාණයන් නිර්දේශ කරලා තිනා ඒව තමයි ඒ අය සම්පූර්ණ කරන්න ඕනේ. ඊට අමතරව දැන් ගොඩක් වෙලාවට ආප්‍රායක ඊළඟට බලන කාරණාව තමයි අර ඉංග්‍රීසි දැනුම. ඒකට ඒගොල්ලෝ සම්මත විභාග එක අවුරුද්දෙන් අවුරුද්දේ ලකුණු ගණන් වෙනස් කරමින් පවත්වගෙන යනවා. IELTS එතකොට නැත්නම් OET කියන්නේ අපි occupational english test. ඒ වගේ තව ඒගොල්ලෝ නිර්දේශ කරන ඉංග්‍රීසි සුදුසුකම් තියෙනවා අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඒක තමයි මූලිකම වශයෙන් විය යුත්තේ. ඒ අවශ්‍ය සුදුසුකම් සපුරලා ඒ අයගේ ලියාපදිංචිය ලබා ගත් අයට විතරයි ඔස්ට්‍රේලියාව ඇතුළත එන්රෝල් නර්ස් කෙනෙක් හරි එහෙම නැත්නම් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට හරි රැකියාව කරන්න අවසර තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවනේ දැන් මම අමතර කරුණක් කියන දැන් මමත් මේ ක්ෂේත්‍රයට වෙන ක්ෂේත්‍රයක ඉඳන් ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක්. ඊටාම ඒකේ තියෙනවා ඇත්තටම කරන්න පුළුවන් ක්‍රම. දැන් සමහර අයට ඒ කියන්නේ ඇසිස්ටන්ට් නර්ස් සුදුසුකම විතරක් අරගෙන රස්සාව කරන ගමන් එයාට පුළුවන් ඩිප්ලෝමා එකට හරි එහෙම නැත්නම් ඩිග්‍රී එකට හරි යොමු වෙන්න. දැන් මමත් එවැනි පියවර තුනකින් විතර ආපු කෙනෙක්. එතකොට ඇත්තටම දැන් අපි හිතමු කෙනෙක් ඉස්සෙල්ලම එන්රෝල් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට එයා අවුරුදු එකමාරක ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරලා එන්රෝල් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට එයාට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න ලේසියි. එතකොට එයාට ඩිග්‍රී එක සම්පූර්ණයෙන්ම ඒ විෂයන් ඔක්කොම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර එයා එන්රෝල් නර්ස් කෙනෙක් විදිහට ඩිප්ලෝමා එකේ ඉගෙනගත්ත විෂයන් වලට සමහරලාට අර ඒ එක් විශ්වවිද්‍යාල වලින් දෙනවා අර අපි කියන්නේ එක්සෙප්ෂන්ස් කියලා. සමහරට ඉතාම කෙටි කාලයකින් ඩිග්‍රී එක එයාට ඉවර කරන්න අවස්ථාව ලැබෙනවා. කරලා ඒ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම ශිෂ්‍යෙන් ගොඩක් ඉන්නවා. ඇසිස්ටන්ට් නර්ස්ලා විදියට, එන්රෝල් නර්ස්ලා විදියට රස්සාව කරන ගමන් උපාධි පාඨමාලාව සම්පූර්ණ කරනවා ඒගොල්ලෝ. ඒක තමයි ඇත්තටම එතකොට ඒගොල්ලන්ට තියෙන අර වාසිය තමයි වෘත්තීය පුහුණුව සහ ඒ සුදුසුකම් ලබන ගමන්ම තමුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන්. ඇත්තට මේක පහසුවක් වෙනවා. අපි කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න, රැකියාවන් සොයා ගන්න. මොකද ඒගොල්ලෝ මේ ක්ෂේත්‍රය මූලික තැනින්දම්ම දන්නවා. ඉතින් ඒක තමයි ඇත්තටම ගොඩක්ම ජනප්‍රියම ක්‍රමය. ඒක මොකද රැකියාවන් කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්, ජීවිතය අනෙක් කටයුතුත් කරන ගන්න ගමන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ඉල්ලුමක් තිබෙන රැකියා මොනවද සහ හෙද වෘත්තිකයෙක් වීමට අවශ්‍ය මූලික සුසුකම් සහ අදාළ වෘත්තීය පාඨමාලා මොනවද කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ සිඩ්නි නුවර රෙජිස්ටර්ඩ් නර්ස් නැත්නම් ලියාපදිංචි හෙද නිලධාරිවරයෙක් ලෙස කටයුතු කරන අනුෂ්ක තිලකරත්න මහතාව. අනුෂ්ක, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග අදහස් දැක්වුවාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුරු. බොහොම ස්තුතියි.
මේ වගේ තවත් ොරතුරු දැනගන්න කැමතිද. එහෙමනම් Apple පොඩ්කාට, Google පොඩ්කාට, ස්පොට්ෆිහෝ ඔබගේ පොඩ්කාස්ට ලබාගන්න ඕනෑ ම මාතයකින් අපට සවන්දය හැකේ.